ඉගෙන බර කාරණක පින්වත්නි මේ වෙලාවේ මේ මොහොත පින්වතුන්ගේ ඉරියව්ව පැවැත්ම බොහොම සාන්තයි බොහොම සංවරයි ඒකන අපි බොහොම අගය කරනවා ප්‍රසාදයටපත් වෙනවා බොහෝ වෙලාවට අපි දකින්නේ අපි වැඩසටහන් කරනකොට එක නතර කර ප්‍රමාණ නැගිටිනකොටම මහා කලබලයක් ගෝසාවක් එළියට බැහැපු ගමම්ම තැන් තැන් වල කතා බහ ශබ්ද නගල හිනාවි කතා නමුත් මේ පිරිස බොහොම උනන්දුවෙන් බොහොම උනකමින් අවබෝධයෙන් මේ කටයුතු යෙදෙන බව පෙනුණා එබඳු හික්මීමක් එබඳු සංවරයක් ඇති කෙනෙකුටමයි මේ ධර්මයේ වටින්නේ එනිසා අපි ඒකාන්තයෙන් මේ ජීවිතේම සංසාර දුක් ගෙවා ගන්නට නිමා කර ගන්නට මොන වගේ ධර්මයක් දැනුවත් වෙලා ඒ තුළින් අපි අවදි වෙන්නට ඕනද කියන කාරණාව ටිකෙන් ටික පැහැදිලි කර දෙන්නට උත්සාහවත් වෙනවා අපි හැමෝම දන්නවා ලෝකෝත්තර භාවය ලෝකයෙන් එතර වීම නිවනයි කියලා. ලෝක කියන වචනය විවිධ අර්ථෙහි එනවා. අපට ලෝකය කියනකොට මේ අනන්ත විශ්වය පිළිබඳව නොයෙක් නොයෙක් රටනාජ්‍ය පිළිබඳව මතකයක් එන්නේ. ඒ අදහස වැරදි නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය ලෝකෙ සම්බන්ධයෙන් කතා කරන මුළු ලෝකයම මුළු විශ්වයම තුන් භවයම බොහොම කෙටි කරලා දැක්වුවා මේ බඹයක් පමණ වූ සිරුර තුළින් රෝහිතස්ස සූත්‍රයේදී සංයුක්ත නිකායේ බඹයක් පමණ වූ මේ සිරුර තුළින් ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ කරන පිළිවෙතත් මා දේශනා කරමි කියලා කළ දේශනාවක් මෙයත් වහලා ඇති මතක ඇති. එතකොට ලෝකයෙන් එතර වෙන්න පුළුවන් නම් හොඳයි. ලෝකයෙන් එතර වෙන්න තියෙන බාධාව මොකක්ද? අපි ලෝකේ අහු වෙලා තියෙන, අපිට ලෝකේ හසු වෙලා තියෙන, අපි ලෝකේ අල්ලගෙන තියෙන මොනවැන්ද? ඒ අල්ලගත් තැන් හඳුනගෙන එවෙන් ඉවත් කරගත්තාම ලෝකෙන් අතහැරෙයි. ලෝකේ අපහැරියොත් ලෝකෙන් මිදෙයි. අපට ලෝකේ හමු වෙලා තියෙන්නේ කරුණු හතරකින්. ධර්මතා හතරකින් තමයි අපට ලෝකයක් හමු වෙලා තියෙන්නේ. දකින බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව. පාලියෙන් කියනවා දිට්ඨ, සුත්ත, මුත විඤ්ඤාත කියලා. දකින දේ මත අපිට ලෝකයක් ලැබිලා තියෙනවා. අහන දෙයක් එක්ක අපිට ලෝකයක් ලැබෙනවා. නාසයට, දිවට, කයට දැනෙන දෙයක් එක්ක ලෝකයක් ලැබෙනවා. සිතින්ම දැන ගැනීම, දැනගන්න ලෝකයක් තියෙනවා. දකින අහන දැනගන්න කියන දකින අහන දැනෙන දැනගන්න එහෙම නැත්නම් දිට්ඨ සුත මුත විඤ්ඤාත දිට්ඨ කියන්නේ දකින බව දැකීම සුත කියන්නේ ඇසීම මුත කියන්නේ දැනීම සුවඳ දැනීම රස දැනීම පහස දැනීම විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. එතකොට මෙන්න මේ කරුණු හතරෙන් තමයි අපට ලෝකය හමු වෙලා තියෙන්නේ. තව විදිහකට කිව්වොත් මේ කරුණු හතර තව ටිකක් අපි හොයා බැලුවොත් දිට්ඨ කියනකොට, සුත කියනකොට, මුත කියනකොට, විඤ්ඤාත කියනකොට මේ කරුණු හතරෙන් කියවෙනවා සලආයතනයේ පිළිබඳව. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඇහැ දැකීමට හේතු වන අවයවය. ඇසීම, සුත. ඇසීමට හේතු වන අවයවය කන. දැනීම ගන්ධ සුවඳ දැනගන්න නාසය. රස දැනගන්න දිව. පහස දැනගන්න කය මූලික වෙනවා. විඤ්ඤාත දැනගන්න මන. ඇහැ, කන, නාසය, දිව, කය, මන. මේ ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයට තමයි අරමුණු ගැටෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, සිතට සිතුවිලි. ධම්ම කියලා කියනවා ඒ සිතුවිලි වලට. එතකොට එතන තියෙනවා ආයතන 12. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. ඇහැ, කන, නාසය, දිව, කය, මන ආධ්‍යාත්මික ආයතන 6. ඊට ගොදුරු වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම බාහිර ආයතන 6. දැන් ඔන්න අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන හම්බ වෙන්නෙත් මේ ආයතන 6 නැත්තම්. දැන් අපිට ලෝකයක් හමු වෙලා තියෙන්නේ, අපි ලෝකයේ තුල බැඳිලා ඉන්නේ, ලෝකයෙන් එතර නොවන්නේ මෙන්න මේ කියන ආයතන 6න්. මේ සතර ආකාරයකින් බන්ධනය වෙලා තියෙන නිසා මෙන්න මේ කරුණු ටික දැනගෙන තේරුම් අරගෙන අපට පුළුවන් ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳ හරින්න, ලෝකයෙන් එතර වෙන්න පුළුවන්. ලෝකයෙන් එතර වුණාම අමා ශාන්තිය, ඒ සැපයට සමාන කරන්න පුළුවන් සැපයක්, සුවයක්, සතුටක් තවත් ඇත්තේම නැහැ. නිබ්බානං පරමං සුඛං. පරම සුඛය, පරම සැපය අත්විඳින්නට පුළුවන් ලෝකයෙන් එතර වෙලා. එහෙනම් ලෝකයෙන් එතර වෙන්න නම් ලෝකෙට බැඳිලා තියෙන තැන හඳුනගෙන එතන කඩන්න ඕන. ඒ බන්ධනය ඉවත් කරගත්තොත් අපට පුළුවන් කාටත් ලෝකින් මිදෙන්න. ඇයි අපි ලෝකින් මිදෙන්න ඕන? ලෝකේ සැප නැති නිසා. ලෝකය කියලා අපි කතා කරන තැන අපි බලාපොරොත්තු වෙන සැප නැහැ. අපි අකමැතිම ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, අප්‍රියයන් හා එක් කිරීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, මේ ආදී බොහෝ දුක් හඳරාවකින් පිරීලා ලෝකය. එනිසා අපිට ඕන ලෝකයෙන් එතර වෙනවා කියන්නේ දුකෙන් මිදෙනවා කියන එක. ලෝකයෙන් එතර වෙනවා කියන එකයි දුකෙන් මිදෙනවා කියන එකයි වචන දෙකක් වුණාට එකම අදහස. අපි ලෝකයට ඇලුම් කරනවා කියනකොට දුකට ඇලුම් කරනවා කියන අදහසක් එතනම තියෙනවා. දුකට ඇලුම් කරනවා කියනකොට ලෝකයට ඇලුම් කරනවා, ලෝකයට ඇලුම් කරනවා කියනකොට දුකට ඇලුම් කරනවා. ලෝකෙන් මිදෙනවා කියනකොට දුකෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා කියනකොට ලෝකෙන් මිදෙනවා. මේ පද අක්ෂරවල වෙනසක් විතරයි, එකම තැන එකම අදහස. එතකොට දැන් අපිට අහන, දකින, දැනෙන, දැනගන්න කියන මෙන්න මේ කරුණු හතර විවරණය කරගත්ත ඒක තමයි සද්ධර්මය. අපට ඊතර වෙන්න මිදෙන්න ඕන මෙන්න මේ කරුණු හතර ඉගෙන ගන්න විතරයි. මේ කරුණු හතර හරියට විවරණය කරගෙන අපි අපතුලින් මේ කියවෙන කරුණ ප්‍රත්‍යක්ෂතාවයකට ආවොත් ඔන්න ආපු හැටියේම අපට ලෝකයෙන් ඈතර වෙන, ලෝකේ අතහරින පිළිවෙත හමු වෙනවා. ඒ පිළිවෙත තවදුරටත් අනුගමනය කිරීම තුළ ටිකෙන් ටික ටිකෙන් ටික ලෝකේ අතහර දාන්න පුළුවන්, දුක අතහැර දාන්නට පුළුවන්. එහෙමනම් මොකද්ද දකිනවා කියන්නේ? මොකද්ද අහනවා කියන්නේ? මොකද්ද දැනෙනවා කියන්නේ? මොකද්ද දැනගන්නවා කියන්නේ? අපි මුළු ලෝකෙම විශ්වාස කරනවා ඇහෙන්මයි රූප දකින්නේ, ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. මෙබඳු තැනක තමයි ලෝකය පවතින්නේ. කවුරු හරි කිව්වොත් නෑ ඇහැට නෙමෙයි රූප පේන්නේ කියලා ලොකු තර්කයක් ගොඩනැගීවි, වාද විවාදයක් ගොඩනැගීවි. ඇහැට නැත්තම් මොකටද ඇහැ රූප පේන්නේ කියලා. ශබ්ද ඇහෙන්නේ කනට නෙවෙයි කියලා කිව්වොත් ලෝකයේ විශ්මයටපත් වේවි, වාදයට විවාදයට සංවාදයට තුඩු දෙන කරුණක් වේවි. එබඳු ප්‍රකාශයක් කළොත් ඔහු උම්මත්තකයෙක් කියලා හිතන්නත් පුළුවන් වේවි. නාසයට ගඳ, දිවට රස, කයට පහස දැනෙන්නේ නෑ කියලා කිව්වොත් ලෝකයේ විහිළුවට ලක් කරනවා. හැබැයි ඒක ඇත්ත නම් ඒ කතාව ඇත්තක් නම් අපට ටිකක් අදහන්න බැරි වුණත් නුවණැත්තු හැටියට එකවර යමක් ප්‍රතික්ෂේප කරන්න නැතුව විමසලා බලලා නුවණින් සලකලා බලලා සාක්ෂි සාධක හොයාගෙන නැහැ ඒක එහෙම නෙවෙයිමයි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අයිතිය තියෙනවා. හැබැයි එකවර විමසීමක් නොකළ යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන කරන්නේ මෝඩකම විතරයි. යමක් කරුණු හොයලා ප්‍රතික්ෂේප කරන්න නුවණක් ඕන. එනිසා අපිටත් සිද්ධ වෙනවා මෙන්න මේ කරුණ ගැන ටිකක් නුවණින් විමසා බලන්න. සැබවින්ම දකිනවා කියන්නේ මොකද්ද? ඇහැට රූප පේනවාද? ඇහැද රූප දකින්නේ? කනද ශබ්ද අහන්නේ? නාසයද ගන්ධය දැනගන්නේ? දිවද රසය දැනගන්නේ? කයද පහස දැනගන්නේ? දැන් මොකක්ද ඔබේ අදහස? මා දන්නවා, මා විශ්වාස කරනවා ඔබෙත් අදහස ඇහැටමයි රූප පේන්නේ, ඇහැමයි රූප දකින්නේ, කනමයි ශබ්ද අහන්නේ, නාසයමයි ගඳ, දිවමයි රස, කයමයි පහස ලබන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මේ විශ්වාසයට වෙනස් නම් මේ ලෝකයේ තියෙන මේ පිළිගැනීමට වඩා වෙනස් නම් බුදු දේශනාව අපි එකවර පිළිගත යුතු නෙවෙයි. නමුත් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ යමක් කිව්වා නම් ඒක වරදින්න විදිහක් නෑ. උන්වහන්සේ යමක් කියනවා නම් කියන්නේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිස්සෙකුට, මාරයෙකුට, ශ්‍රමණයෙකුට, ගෘහස්තයෙකුට ඒකට අභියෝගයක් කරන්න ඉඩක් තියලා නෙමෙයි. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා, කේනචිවා ලෝකස්මි. කිසියෙකුට ඉඩක් තියලා නෙමෙයි යමක් දේශනා කරන්නේ. අනේ විශ්වාසය ඉස්සෙල්ලා මතු කරගන්න. ඇත්තක්ද ඒ ඉගෙනවීම? ඇත්තක්ද ඒ දේශනාව? සොයා ගලපා බැලීම, විමසා බැලීම ඔන්න ශ්‍රාවකයෙකුට පැවරෙන පළවෙනි කාර්ය, පළවෙනි යුතුකම බවට පත් වෙනවා. ඇහැ රූප දකින්නවද? ඇහැටද රූප පේන්නේ? කනටද ශබ්ද ඇහෙන්නේ? මේ ටික අහගන්න, හොයාගන්න, ඉගෙන ගන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන යම් කෙනෙකු තේරුම් ගත්තොත් බාහ්‍ය දාරුචීරිය හිමියන්ට බුදුජානන් වහන්සේ බොහෝම කෙටි දේශනාවක් කළේ. දිත්තේ දිත්තමත්ථං භවිස්සති, සුතේ සුතමත්ථං භවිස්සති, මුතේ මුතමත්ථං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්ථං භවිස්සති, දැකීම දැකීමක්ම වන්නේය, ඇසීම ඇසීමක්ම වන්නේය, දැනීම දැනීමක්ම වන්නේය, දැනගැනීම දැනගැනීමක්ම වන්නේය. මේ කටි දේශනාව උන්වහන්සේට රහත් වෙන්න ප්‍රමාණවත් වුණා. ඒ කියන්නේ රහත් වෙන්නට ඕන කරන ධර්මය මේ පද හතරේ තියෙනවා කියන එකනේ. උන්වහන්සේ බොහොම කෙටියෙන් ඉක්මනින් මේ පද හතර තේරුම් ගත්ත ධර්මයේ තුලින්. අපටත් පුළුවන්කම තිබුණොත් මේ පද හතර තේරුම් ගන්න. දාරුචීරිය හාමුදුරුව ලැබපු ඵලය අපටත් ලබන්න බැරි වෙන එකක් නෑ. දැන් අපි බලන්න ඕන අපට දැකීම දැකීමකින් අවසන් වෙනවද? ඇසීම ඇසීමකින් අවසන් වෙනවද? දැනීම දැනීමෙන් අවසන් වෙනවද? දැන ගැනීම දැන ගැනීමෙන් අවසන් වෙනවද? දැන් සිත අවදි කරලා බලන්න. හිත පුංචි ලදරුවියේ දැකපු දේවලුත් තාම තියෙනවා සිහි කර කර බලන්න. පුංචි හිරිමල් වියේ හැදුණු වැඩුණු ගේ දොර පරිසරය තාම දකින්න පුළුවන් මනස අවදි කරලා. දැකීම අවසන් වෙලා නැහැ, දැකපු දේ හිතන්න ඉතුරු වෙලා තියෙනවා. පාසල් විය ගත කළ ඒ සොඳුරු දිවිය ගත කළ පාසල තාම ඒ විදිහින්ම මැවිලා පේනවා. දැකීමකින් අවසන් වෙලා නැහැ. හිටපු ගම, පළාත, රට සජීවීව දැනුත් මේ මොහොතේ හිතට මැවෙනවා පේනවා. අද උදෑසන ගෙදරින් පිට වෙනකොට දැක්ක බොහෝ දේ, ඇහුණු බොහෝ දේ මේ දැනුත් පේනවා ඇහෙනවා වගේමයි. දැන් අපට දැකපු දේවල් සිහි කරගන්න පුළුවන්. දැන් සිහි කරගත්ත දේ අරමුණු කරගෙන දැකපු අහපු දේ හොයාගෙන ආපහු යන්නත් පුළුවන් අපිට. අපට දැකීම දැකීමකින් අවසන් වෙලා නැහැ. දැකපු දේ සිහි කරන්න පුළුවන්. සිහි කළ දේ නැවත බලන්නත් යන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට අද එනකොට මගදී දැක්ක යමක් දැන් හිතට සිහි වෙනවා, සිතේ මැවෙනවා. මැවුණු දේ අරමුණු කරගෙන ඒක තියෙන්නේ අන්න අතනමයි කියලා ආපහු ගිහිල්ලා බැලුවොත් එතන ඉස්සෙල්ලා තිබුණු දේ නැවතත් ඒ විදිහින්ම තියෙනවා කියලාමයි අපට දැනෙන්න පේන්නේ. එනිසා අපට දිට්ඨිය දිට්ඨ මට්ටම් නැහැ. දැකීම දැකීමකින් අවසන් වෙලා නැහැ. දැකපු දේවල් තියෙනවා. අහපු දේවල් තියෙනවා. දැනුණු දැනගත්ත දේවල් තියෙනවා. තියෙන දේවල් නැවත නැවත බලන්න පුළුවන්, අහන්න පුළුවන්, දැනෙනවා දැනගන්න පුළුවන්. මේ බඳු ලෝකයකනේ අපි සැරිසරන්නේ. දැන් ඔන්න බුදුහාමුදුරුවන්ගේ දහමයි අපි ඉන්න තැනයි අතර වෙනස තමයි මේ තියෙන්නේ, දුරස් බව. දැන් අපි මෙන්න මේ යථාර්ථයේ ඇත්තක්ද කියලා අපි දරන මතයේද මේ බුදුහාමුදුරුව ලෝකෙට දේශනා කළ මේ අදහසද නිවැරදි කියලා සොයා බලන එක තමයි ධර්ම ගවේෂණය, ධර්ම පරිශ්‍රණය. ඒ ටික තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ ශාසනයේ නිවන සැනසෙන මඟක් නැහැ. මොකක් හරි අපි බුදුගුණ මෛත්‍රී ආනාපාන සතිය ආදී භාවනාවක් කරලා සිතේ කුසල ගතියක් මතු කරගෙන කුසල ගතියක් කුසල කර්මයක් රැස් කරගෙන සුගතිගාමී වෙන්න පුළුවන්. ලෝකයෙන් එතර වෙන්න බෑ. ලෝකේ කොහේ හරි තැනක් තමයි අහුවෙන්නේ. ලෝකයේ කෙනෙකුට කාම, රූප, අරූප තුන් ලෝකේ. කාම ලෝකේ අතහැරුණා රූප ලෝකේ අහුවෙනවා. රූප ලෝකේ අතහැරෙනකොට අරූප ලෝකේ අහුවෙනවා. මේ කොතනක හිටියත් ලෝකේ ලෝකයෙන් එතර වෙන්න බෑ. ලෝකේ අතහරින මේ කරුණු ටික නොදැන, මේ ධර්ම නොදැන. එනිසා අපි මෙන්න මේ කරුණ හොඳින් විවරණය කරගන්නට ඕන, පැහැදිලි වෙන විදිහකට. ඒක ටිකක් අමාරු වගේ දැනෙන්න පුළුවන්. මොකද අපි ඉන්න තැනට සාපේක්ෂව මේක මහා අලුත් දෙයක්, අමුතු දෙයක් වගේ කියලා දැනෙන්නේ. එහෙනම් දැන් අපි ඉන්නේ දැකපු දේ තියෙනවා, අහපු දේ තියෙනවා කියන තැනක. අතීතයේ දැකපු අහපු දේවල් තියෙනවා. තියෙන දේමයි දැන් හිතට පේන්නේ. පේන දේ තියෙනවා. තියෙන නිසා පේනවා. පේන දෙයද තියෙනවා. ඔන්න කෙටි කරගත්තාම අපි ඉන්න තැන තියෙන දේවල් පේනවා. පේන දේවල් තියෙනවා. දැන් අපට එනකොට හමු වුණා කියලා අපිට හමු වෙච්ච දේ එහෙ තියෙනවා. තියෙන දෙයමයි දැන් හිතට මැවෙන්නේ පේන්නේ. පෙනෙනකොට හිතෙනවා මේක තියෙන්නේ අතන. අපි ඒක තේරෙන විදිහෙන් පුංචි උදාහරණයක් අරගෙන බලමු. දැන් බලන්න මාදිහා මගේ අතේ යමක් තියෙනවා. ඔන්න දැන් ඔබ දකිනවා. දකිනවා කියන තැන හිතන්නකෝ. ඔබ දන්න තරමකින් දැක්කා. දැන් ඇහැට රූපේ දැක්කා කියලා කියන්නකෝ. අපි දන්න සම්මතය තුළ ඔන්න ඇහැට රූපේ පේනවා. දැන් හොඳයි, දැන් අපි ඇහෙන් රූපේ දැක්කා කියමු. දැන් ඇස් දෙක පියාගන්න. දැන් බැරිද අපිට ඒ දැක්කා කියලා හිතපු දේ සිතින් මවා ගන්න, සිතට අරමුණු කර ගන්න, හිතලා සීකරලා බලන්න බැරිද? ඇහැට පෙනුණා වගේම රූපයක්, ඡායාවක්, සටහනක් දැන් හිතේ පේන්නේ නැද්ද? දැක්ක දේ පේනවද? ඔන්න දැන් අපට තියෙන දේ පේනවා කියන තැන මං කිව්වේ ඔන්න ඔයගෙකට. තියෙන දේ පේනවා. දැන් ඔන්න වටා පොතක් කියලා එකක් තියෙනවා කියන අදහසක් තියෙනවා. අන්න තියෙන දේමයි දැන් පේන්නේ කියන අදහස තියෙනවා. හිතේ පේනවනේ යමක්. පේන කොටත් වටා පොත කියන අදහසම උපදිනවනේ. දැන් S2 පියාගෙන ඉන්න ඔබට ඔය පේන සටහන දැක්කහම හිතෙනවා වටාපත. මේ වටාපත තියෙන්නේ හාමුදුරුවන්ගේ අතේ. මෙහෙම හිතලා හාමුදුරුවන්ගේ අතේ තියෙන වටාපත බලන්න ආපහු ඇහැරියෝ. හාමුදුරුවන්ගේ අතේ තියෙන වටාපත ආපහු පේනවා. ඉතින් බොරුවක් නෙවෙයි. තියෙන දේම පේනවා. පේන දේම තියෙනවා කියන කාරණාව හරිනේ. බුදුහාමුදුරුවන්ට වැරදිලාවත්ද? අපට නම් දැනෙන්නේ මෙහිමමයි. අපි ටිකක් තව ටිකක් දුරට ඒක විමසලා බලමු. දැන් හොඳයි, ඔන්න ඔබ ඇහැරලා බැලුවා මගේ අපේ තියෙන මේ දිහා, මේ රූපේ දිහා බැලුවා. හොඳයි, දැක්කා කියමු වටාපත කියන. දැන් S2 තියාගත්තා. එහෙම නැත්නම් වෙන දිහාවකට ගියා. ගියාම දැන් හිතේ මැවෙනවා ඒ සටහන. වටාපත කියන අදහසම උපදිනවා. මේ වටාපතක් කියන අදහසම උපදිනවා හිතේ මැවෙන රූපයක් එක්ක. දැන් ඔබට මතක් වෙන මේ වටාපත තියෙන්නේ අර හාමුදුරුවන්ගේ අතේ. දැන් ඔබ වටාපත බලන්න, හාමුදුරුවන්ගේ අතේ තියෙන වටාපත බලන්න එහේ අරිනවා. එතකොට ඔබ ළඟ විශ්වාසයක් තියෙනවා මේ පේන දේ අතන තියෙනවාමයි කියලා. හොඳයි, හිතන්න එතකොට ඔබ ස්පියාගත් අතරේ මම මේ වගේම වෙන වටාපතක් අතට ගත්තා මේක තියලා. මේක වෙන කෙනෙකුට දීලා වෙනත් එකක් අතට ගත්තා. හැබැයි අර වගේම සමාන බවක් ඇති. දැන් හිතන්නේ මොකද්ද? දැන් ඔබ සිතින් දැකලා හොයන්න බලන්න ආපු දෙයද මගේ අතේ තියෙන්නේ? නෑ, ඒක නෙමෙයි. නමුත් ඔබ කියන්නේ නෑ, ඒකමයි. තිබුණ දෙයමයි මට පෙනුනේ, පෙනුණ දෙයමයි මේ තියෙන්නේ, වෙනසක් නෑ. නමුත් එහේ අරගෙන හිටපු අය දන්නවා ඔබ මීට කලින් දැක්ක දෙයක් නෙවෙයි මගේ අතේ තියෙන්නේ කියලා. ඒක නිදසුනක් ටිකක් හිතන්න බලන්න විමසන්න. හොඳයි අපි ඊට කලින් යමක් නිවැරදි කරගන්නට ඕන වටහා ගන්නට ඕන. ඇත්තටම ඇහැටද රූප පේන්නේ? දැන් ඔබ හිතන්න ඔබ කියන්න ඇහැටනම් රූපේ පෙනුනේ මේ මගේ අපේ තියෙන දේ ඇහෙන්නම් දැක්කේ ඇහැටනම් පෙනුනේ. ඔබට ඇස් දෙක පියාගන්නකොට මේ රූපයේ පිළිබඳව කිසිදු අත්දැකීමක් ඉතුරු වෙන විදිහක් නැහැ. දැන් ඇහත් නැහැ රූපයක් නැහැ. නමුත් දැන් ඔබ සිතින් පෙර යමක් දැක්කනේ. මේ වගේම රූපයක් සිතේ මැවුණනේ. මේ ඇහැරලා මේක බලනකොටත් වතාපතයි කියන අදහසම උපන්නා. හැබැයි අර සිතේ මේ ඡායාව මේ සතහන උපදිනකොට වතාපතමයි කියන අදහසේ විදිහෙන්ම උපන්නා. දැන් ඇහැටනම් රූපේ පෙනුනේ කොහොමද? දැන් ඔය හිතේ හටගත්තේ ඔක. දැන් අපට සිතට අරමුණක් වෙලා තියෙන්නේ කොහොමද? බලන්න ඇස් දෙක පියාගෙන ඒ අරමුණ දිහා. ඇහැට පෙනුනනම් ඇහැට දැක්කනම් ඇහැ වහනකොටම ඒ අත්දැකීම ගැන ආ ඉතුරුක් වෙන්න බෑ. ඇහැටනම් රූපේ දැක්කේ ඇහෙන්නම් රූපේ දැක්කේ ඇහැටනම් රූපේ පෙනුනේ. දැන් කොහොමද මෙතන ඒ වගේ සටහනක් උපදින්නේ? ඒ වගේම සටහනක් රූපයක් මෙතන ඇඳෙන්නේ මැවෙන්නේ කොහොමද? ඇහැට රූපය පෙනුනද? සිතට රූපය පෙනුනද? ඔන්න ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. දැන් අර අපි කලින් කියපු බුදුහාමුදුරුවන්ගේ දේශනාව ගැන විමසන්න අනුමාන ඥානයක් ලැබෙනවන්න. ඇත්තටම පෙනුනේ ඇහැටනම්. ඇහැනම් රූපය දැක්කේ ඇහැ පියාගන්නකොට ආය රූපය ගැන කිසිදු අත්දැකීමක් අපට ඉතුරු වෙන්න බෑ. හැබැයි දැන් ඇස් දෙක පියාගත්තාම මුළු ලෝකෙම අපට සජීවීව තියෙනවා. මේ අපි ඉන්නගේ, මේ අපේ දූ දරුවෝ, මේ අපේ නෑයෝ, මේ අපි යන එන පාර, මේ අපේ වත්ත පිටිය, මේ අපි වැඩ කරන තැන, මේ අපේ පන්සල, මේ ගම, මේ පළාත, මේ ඔක්කොම දැන් හිතෙන් මැවිලා තියෙනවා. අපි ලෝකය කියලා කතා කරන භෞතික ලෝකය ඒ විදිහින්ම මනස තුල චිත්‍රණය වෙලා තියෙනවා, මැවිලා තියෙනවා, පේනවා. එතකොට අන්න ලෝකයක් තියෙනවා, භෞතික ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකෙම තමයි මේ පේන්නේ. එතනයි මෙතනයි එච්චර ලොකු වෙනසක් අපට දැනෙන්නේ පේන්නේ. හැබැයි ඔබේ මතය ඇහැටනම් රූප දකින්නේ. එහෙනම් ඇහැ පියාගත්ත ගමන් ඒ රූප ගැන ආයි අමුතුවෙන් යමක් හිතන්න හොයන්න අපට ඉඩක් ලැබෙන්න විදිහක් නැහැ. එහෙත් ඒ ඇහැට ඒ රූපය දැක්ක වගේම සිතේ ඒ රූපේ සටහන ඇඳිලා අර රූපේ ළඟ කාමසිත් දේශසිත් පහළ වුණා වගේම සිතින් දකින තැනක් කාමරාග සංයෝජනේ ව්‍යාපාද සංයෝජනේ ලෝභය ද්වේෂය කැමැත්ත අකමැත්ත උපදිනවනම් එතන දකින එකේ මෙතන දකින එකේ වෙනස මොකක්ද? ටිකක් නොනැති ඔබ කරුණු විමසන්න. ඇහැට දෙනුනනම් ඇත්තටම දැන් මෙතන හිතට පේන්නේ කොහොමද? මොකක්ද මේ ධර්මතාවය? මොකක්ද මේ වෙනස? හොන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මේ මත පිහිටලා විමසන්න. උන්වහන්සේ දේශනා කරනවා දකින්නවා කියන කරුණ අපට ලැබෙන්න හේතු කාරණා රාශිය. ඇහැට රූප පේනවා නම් ඔය ඇහැ කියන අවයවය මෙරිච් අයටක් තියෙනවා. පේනවද? දකින්නවද? සිහිය නැතිකල සිහි නැතිකල අයගේ තැස් තියෙනවා. කන් තියෙනවා. නාසය තියෙනවා. දිවකයි තියෙනවා. පේනවද? ඇහෙනවද? දැනෙනවද? මේ ගොල්ලන්ට ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. එහෙනම් මෙහෙ කන නාසය දිවකයි තියෙනවා මේ ගොල්ලන්ට. ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇයි පේන්නේ නැත්තේ? ඇයි දැනෙන්නේ නැත්තේ? ඇහැට පේනවා නම්, කනට ඇහෙනවා නම්, නාසයට දැනෙනවා නම්, දිවට දැනෙනවා නම්, කයට දැනෙනවා නම්, දැන් මේ අවයව එකක්වත් අඩු නැතුව තියෙනවා. ඒ පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ. ඇයි ඒ? ඇහැට විතරක් දකින්න බෑ. දකින්නවා කියන කාරණාව යෙදෙන්නේ නෑ ඇහැත් රූපයක් දෙක තිබුණු තරමකින්. එතන හිතක් නැත්නම්, සිතක් නැත්නම් දකින්නවා කියන කාරණාව වෙන්නේ නෑ. ඇහැ නැතුව, රූපේ නැතුව හිත තිබුණාට දකින්නත් බෑ. ඇහැ තිබුණත්, හිත තිබුණත්, රූප නැත්නම් දකින්නත් බෑ. සිත තිබුණත්, රූප තිබුණත්, ඇහැ නැත්නම් දකින්නත් බෑ. ඇහැ රූපයත් විඥානයත් කියන මේ තුනම සමාන්තරව ඇත්නම් පමණයි දකින්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇහැ තිබුණට දකින්න බෑ. රූප තිබුණට බලන්න බෑ. සිත තිබුණත් බලන්න බෑ. බලනවා දකින්නවා කියන්න ඇහැත් ඕන, රූපයක් තෝන, චක්කු විඥානයක් තෝන. ඇහැට රූපයක් ගැටෙන්න ඕන, සිතක් උපදින්න ඕන. මේ හේතු තුනම එකට එකතු වෙච්ච තැන තමයි දකින්නවා කියලා කියන්නේ. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා දකින්නවා කියන්නේ, දකින්නවා කියන්නේ ඇහැද නොවේ. දැකීම රූපේද නොවේ. දැකීම චක්කු විඥානයේද නොවේ. ටිකක් අමාරු තැනක්. දැකීම ඇහැද නොවේ, රූපේද නොවේ, චක්කු විඥානයේද නොවේ. උදාහරණයක් අරගෙන පෙන්නුවොත් තෙලුත් තිරයක් දැල්ලක් ඇති තැන ආලෝකය. ආලෝකය තෙල්ද නොවේයි, තිරයද නොවේයි, තෙල්ලද නොවේයි. ගහත් ආලෝකයක් පොළවත් ඇති තැන සෙවනැල්ල. සෙවනැල්ල කියන්නේ පොළව නොවේ. සෙවනැල්ල කියන්නේ ගහ නෙවේ. සෙවනැල්ල කියන්නේ ආලෝකය නෙවේ. මේ හේතුන්ගෙන් තොරව සෙවනැල්ල කියලා යමක් හමු වෙන්නෙත් නැහැ. මේ හේතු ඇති තැනමයි සෙවනැල්ල. මේ හේතු ඇති තැනමයි ආලෝකය. මේ හේතු ඇති තැනමයි දැකීම. ඔන්න අපේ විශ්වාසය ටිකක් බැහැරට යනවා. අපි දකිනවා කියලා හිතිය හැමනේ. එහෙම දකිනවනේ. දැන් බුද්ධ දේශනාව දැකීම ඇහැද නොවේ, රූපයද නොවේ, චක්කු විඥානයද නොවේ. ටිකක් අමාරුවක් තියෙයි. දැනෙයි නෑ, මේක එච්චර අමාරු නෑ. එහෙම හිතට දැනුණාට දැන් අපි අර නිදර්ශනවලදී ආලෝකයේ තෙල් නෙමෙයි අපට තේරෙනවා, ආලෝකයේ තිරේ නෙමෙයි තේරෙනවා, ආලෝකය පහන් දැල්ලද නෙවෙයි. හැබැයි දැල්ලන් නැතුව, තිරයක් නැතුව, තෙල් නැතුව ආලෝකය කියලා යමක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙ නැතුව, රූපේ නැතුව, චක්කු විඥානේ නැතුව දකිනවා කියන එකක් වෙන්නේ නැහැ. එහෙ නැත්තම් දකින්න බෑ. රූපේ නැත්තම් දකින්න බෑ. විඥානේ නැත්තම් දකින්න බෑ. ඇහත් රූපය දෙකම තිබුණත් දකින්න බෑ විඥානේ නැත්තම්. ඇහත් හිත දෙකම තිබුණත් දකින්න බෑ රූපයක් දෙතුනේ නැත්තම්. මේ තුනම එකතු වීමේ ප්‍රතිඵලය තෙලුත් තිරයක් දැල්ලත් ඇති තැන ආලෝකය වගේ දකිනවා කියන කාරණාව යෙදෙන්නේ මෙන්න මේ ඇහත් රූපයක් විඥානයක් කියන හේතු තුන ඇති තැනයි. හේතු ඇති කල්හිය දැකීම වන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මෙන්න මෙතන තමයි අපිට විස්තර කරගන්න තියෙන්නේ. මොකද්ද එහෙනම් දකින්නේ? ඇහැ නෙමෙයි නම් දකින්නේ, රූපේ නෙමෙයි නම් දකින්නේ, සිත නෙමෙයි නම් දකින්නේ. මොකද්ද දකින්නේ? දකින්නවා කියන්නේ මොකක්ද? හේතු තුනේදීලා දකින්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එහෙත් රූපයෙන් ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ, තුමේ තුන්දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. යං වේදේ තිතං සංජානාති. විඳින දේ හඳුනන බවක් එනවා. යං සංජානාති තං විතක්කේති, හඳුනගත් දෙයට කල්පනා කරනවා. යං විතක්කේති තං විජානාති කියලත් කියනවා, යං විතක්කේති තං පපංචේති කියලත් කියනවා මදුපිණ්ඩික සූත්‍රය. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ දකිනවා කියන තැන යෙදෙන චෛතසික රූප ධර්මතා තුනක් පිළිබඳව අපිට හඳුන්වලා දෙනවා. උන්වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරන, අවධාරණය කරන අදහස තමයි ඇහෙන් රූප දකින්නව නෙමෙයි, ඇහැට රූප පේනව නෙමෙයි, ඇහත් රූපයන් නිසා චක්කු විඥානය ඇති කරනවා. චක්කු විඥාන හිත උපදිනකොට ඒ චක්කු විඥාන හිතත් එක්කම සිතුවිලි උපදිනවා. වේදනා, සංඥා, සංකාර. වේදනා, සංඥා, සංකාර මේ චෛතසික උපදිනවා. සිතත් එක්කම උපදින සිතුවිලි. ඒවට කියන සබ්බ චිත්ත සාධාරණ චෛතසික. චෛතසික කියලා කියන්නේ සිතේම යෙදෙන. සිතේ යෙදෙන. සිතේම සිතත් එක්කම උපදින. දේට කියනවා සිතුවිලි කියලා. එතකොට සිතට අරමුණ ධම්ම. සිතට තේන්නේ සිතුවිලිනේ. සිතට පෙනෙන්නේ සිතුවිලි. මන ධම්ම. මන කියන ආයතනයට අරමුණ ධම්ම කියලා අපි ඉගෙන ගත්තා. දැන් සිතට පේන්නේ සිතුවිලි. විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව කියන වේදනා, සංඥා, සංඛාර කියන මේ චෛතසික තුනම චක්කු විඥාන සිතත් එක්කම උපදින චක්කු විඥාන හිතට අයිති චෛතසික ටික. එතකොට විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව අයිති චක්කු විඥාන හිතට. චක්කු විඥාන හිතටයි අයිති. එතකොට පෙනෙනවා කියන යම් කරුණක් අපට ලැබෙනවා නම් පෙනෙනවා දකිනවා කියන තැන යෙදෙන්නේ මෙන්න මෙතන. පෙනෙන්නේ සිතේ හටගත්ත දේ සිතටමයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. සිතට පේන්නේ රූපයද? සිතට පේන්නේ රූප සංඥාවද? සිතට පුළුවන් ද රූපේ දකින්න? සිතට රූප දකින්න බැරිද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිතට කිසි දිනක රූප දැකිය නොහැක. අනිදස්සනං අනාරම්මනං දකින්නත් බෑ, අරමුණු කරන්නත් බෑ රූපය. එහෙනම් සිතට පේන්නේ මොකක්ද? සිතට පේන්නේ සිතුවිලි ධම්ම සංඥා. සිතට පේන්නේ සංඥා. සිතේම උපදින ඡායාව තමයි සිතට උපදින්නේ පේන්නේ. දකින්නවා කියන තැන යෙදෙන්නේ මෙන්න මේක. මේ විදිහට රූප පේනවා නෙමෙයි, ඡායාවමයි සිතට පෙනෙන්නේ. අපි තාම පිළිගන්නේ නැහැ මේක. මම මේ කියාගෙන යන්නේ පිළිගන්නත් එපා. මේ කියාගෙන යන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව. අපි ඒක ගලපලා බලලා අපිට ගලපෙනවා නම් පිළිගනිමු, නැත්නම් අතහැරලා දාමු. බුදුහාමුදුරුව අපට දේශනා කරනවා රූපය පේන්නේ නැහැ, සිතට පේන්නේ මෙන්න මේ ඡායාවයි. මේ ඡායාවයි හිතට පේන්නේ. ඡායාව දිහා බලලා රූපය දැක්කා, රූපය විඳිනවා, රූපය හඳුනනවා, රූපය ගැනම කල්පනා කරනවා කියන වැරදි සංකල්පයක්, වැරදි දෘෂ්ටියකට එනවා කියන ඉගෙනවීම බුදුහාමුදුරුව කරනවා. එතකොට මොකද උන්වහන්සේ කියන්නේ? ඔබලාට ඇහැට ගැටෙන රූපය කිසි දිනක පෙනෙන්නේ නැත, දකින්නේ නැත. ඇසත් රූපයක් ගැටීම නිසා මේ විඥානය උපදිනවා. ඒ හිතේ උපදින සිතුවිලිමය සිතට පෙනෙන්නේ. සිතට ධම්ම, සිතට සිතුවිලි මිස වෙන කිසිවක් අරමුණු කළ නොහැක, දැකිය නොහැක. සිත දකින්නේ සිතුවිලිමය. සිතේම පහළ වෙන සංඥාව සතහන. සංඥාවට කියනවා මිරිංගුව කියලා. මිරිංගුව කියන්නේ තියෙනවා වගේම පේනවා. වතුර වගේම පේනවා, හැබැයි වතුර නෙමෙයි. රූපය වගේම පේනවා, හැබැයි රූපය නෙමෙයි. මිරිඟුව දකින මුව වතුරමයි කියලා රැවටිලා දුවලා ගිහිල්ලා මම් මුලා වෙලා පිපාසයෙන් පීඩිතව කාන්තාරිණිය යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මමත් නුඹලාත් මේ සසර ගමනේ මෙන්න මේ ඇත්ත නොදැක්ක නිසා අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්හාකංච මමත් නුඹලාත් මේ සසර ගමනේ මෙන්න මේ ඇත්ත නොදැක්ක නිසා අවිද්‍යා නීවරණයෙන් වෙහිලා මේ ඇත්ත වෙහිලා තණ්හාවෙන් බැඳිලා මමත් නුඹලාත් බොහෝ කාලයක් මේ සසරේ සැරිසරුවා දුක් විඳිනින්. උන්වහන්සේ කළ දේශනාව. දැන් අපට උන්වහන්සේ කියනවා උඹලාට රූප පේන්නේ නැහැ, මෙතනයි පේන්නේ. මෙතන දැකලා රූපයයි කියලා හිතාගත්ත බවක් විතරයි තියෙන්නේ. ඒ හිතාගත්ත ඒ මිත්‍යාව තුළ රූපේ තණ්හාවෙන් උපාදාන කරගෙන උපාදාන ප්‍රත්‍යයෙන් භවේ භව ප්‍රත්‍යයෙන් ජාතිය ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සහිත මේ ලෝකය සුරු කරනවා කියලා උගන්වනවා. දැන් අපි කොහොමද මේක විශ්වාස කරන්නේ? මේක වැඩූ නුවණක් නැතුව මේ ධර්මයේ ඇත්ත යථාර්ථය හිතන්න බෑ. මොකද අපට පේන්නෙම ඇහැටම පේනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇහැට නෙමෙයි පේන්නේ හිතටමයි පේන්නේ කියලා. දැන් අපි මේක කොහොමද අනුමාන තරමකින් හරි ඒක එහෙම වෙන්න පුළුවන් කියන තරමකින් හෝ දැනුමකට අපි එන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තියෙන සාක්ෂි? දැන් අපි ඉස්සෙල්ලා බලපු නිදර්ශන ටික බලමු. දැන් ඔබට අද උදේ එනකොට දුටු යමක් අපි කිව්වා සිහි කරලා බලන්න කියලා. ඇත්තටම ඇහැටනම් රූපේ පෙනුනේ, දැන් අපට ඒ රූපේ දුරස්. දැන් ඒ ඇහැට රූපේ හමු වෙලා නැහැ. දැන් දකින්න බෑ. හැබැයි කිසි අඩුවක් නැතුව දැන් ඒ රූපය පිළිබඳව යම් අදහසක් හිතට උපදින්න ඕන කරන ඒ රූප සටහන හිතේ උපදින්නේ නැද්ද? අපි බැලුවේ වටාපත වගේ මෙහෙන් බලලා සිතේ ඇඳුනේ නැද්ද ඒ භෞතික වස්තුවට සමාන වෙනවම හැඩයක් හිතට පෙනුනේ නැද්ද? පෙනෙනවානේ. දැන් සංඥාව ගැන කියද්දී අපි කිව්වා මිරිඟුව වගේ කියලා. මරිවිච කූපමා සංඥා. සංඥාව මිරිඟුව වගේ තියෙනවා වගේම පේනවා. දැන් දැස් පියාගෙන බලන්න තියෙනවා වගේම පේන්නේ නැද්ද කියලා? මගේ අතේ තියෙන දේ වගේම ඒකමයි කියලා හිතෙන තරමට තියෙනවා වගේම පේනවා නොවේද? ඊයේ දැකපු පෙරේදා දැකපු අද දැකපු පුංචි ලදරු ඊයේ දැකපු දේවල් තියෙනවා වගේම පේනව නේද? මේ පේන්නේ කොහේටද? සිතට. සිතට පේන්නේ මොනවද? සිතට මොනවද පේන්නේ? සිතුවිලි. එතකොට සිතට සිතේම උපදින සිතුවිලි පේනවා මිසක් ලෝකේ කොහේ හරි තියෙන දෙයක් පේනවද? දිවස් ලබලද නැන්නේ? එහෙනම් අරහෙ මෙහෙ තියෙන දෙයක් පේනව නෙමෙයි, දැන් සිතේම උපන් දේ නේද පේන්නේ? සිතේම දැන් මේ මොහොතේ සිතේම හටගත් සිතුවිලි නේද පේන්නේ? හැබැයි සිතේම හටගත් සිතුවිලි මේකට අපි කියමු සංඥාව කියලා. හැබැයි අපට පේන්නේ හාමුදුරුවන්ගේ අපේ තියෙන එකමයි, තියෙන විදිහමයි, වටාපතමයි. මිරිඟුවක් කියලා පේන්නේ නැහැ. සංඥාවක්, සිතුවිල්ලක්, නාම ධර්මයක් කියන අදහසක් නෑ උතන. රූපයම පේනවා කියන අදහසක් නේද තියෙන්නේ? රූපයම පේනවා, රූපයම විඳිනවා, රූපයම හඳුනනවා, රූපයම කල්පනා කරනවා කියන අදහසක් යෙදිලා නැද්ද? දැන් බලන්න, එහෙනම් අනුමානයක් කරන්න. එහෙනම් එහෙට රූප ගැටෙන වෙලාවේදී සිතේ හටගත්ත මේ සංඥාවම වෙන්න බැරිද දැක්කේ? එහෙට රූප ගැටිලා තියෙන වෙලාවේදීත් මේ වගේම සංඥාවක්, රූප සංඥාවක් චක්කු විඥාන හිතේ ඉපදිලා ඒ සංඥාව වෙන්න බැරිද සිතින් දැක්කේ? දැකලා රූපේ දැක්කා, රූපේ වින්දා, රූපේ හැඳින්නා, රූපේ ගැනම කල්පනා කළා කියලා වැරදි වැටහීමක් ලැබුවා වෙන්න බැරිද? බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඇත්තක් තියෙන්න පුළුවන් නේද? ඒ නැත්තම් දැන් මෙතන කොහොමද ඇස් දෙක පියාගත්තට පස්සේ හිතේ යම් සටහනක් උපදින්නේ? සිතේ යම් සටහනක්, ඡායාවක්, ඒ වගේම ආකෘතියක් උපදින්නේ කොහොමද? දැන් එහෙට රූප ගැටිලා නේ. එහෙනම් සිතින්ම සිතුවිලි දකිනවා කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන් නේද කියන අනුමාන දැනුමක්, අනුමාන ඥානයක් මේ කාට කාටත් පහළ කරගන්න බැරි කමක් නෑ මේ පරිශ්‍රණය තුල. තවදුරටත් ඉගෙන ගිමසන්න. හිස් කියලා අතහරින්න නැතුව තවදුරටත් මේක ඇත්තද කියලා විමසන්න. මෙපමණකින් යම් ප්‍රමාණවත් සාක්ෂියක් අපට ලැබෙනවා. ඇස් දෙක පියාගත්තාම පෙනෙන දේ භෞතික වූවක් නොවේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව පෙනෙනවා නෙමෙයි. භෞතික වස්තුවක් පෙනෙනවා නෙමෙයි දැන්. හැබැයි භෞතික වස්තුවක් ඇහැට ගැටුණා කියන තැන, එහෙම ඇහැට පේනවා කියපු තැන මේ වටාපත කියන හැඟීම, වටාපත ලස්සනයි කියන අදහස, වටාපත අවලස්සනයි කියන අදහස, මේ මොනවා හරි උපන්නනම් වටාපත පූජා කරන්න, වටාපත කඩලා බිඳලා දාන්න කියන මේ මොන යම් හෝ අදහසක් එතන උපන්නනම් කිසි අඩුවක් නැතුව දැනුත් ඒ අදහස් ටික උපදින්න, කර්ම චේතනා ටික පහළ වෙන්න අවස්ථාව තියෙනවා. මේ තේන්නේ වටාපතයි කියන හැඟීම උපදිනකොට වටාපතක් පූජා කරගන්න හිතෙන්නත් පුළුවන්, වටාපත හොරකම් කරගන්න ඕන කියලා හිතෙන්නත් පුළුවන්, මේක කඩලා බිඳලා විසි කරලා දාන්න ඕන කියලා හිතෙන්නත් පුළුවන්. ඒ හිතට ඉඩ තියෙනවා. දැන් එහෙනම් වෙනස මොකද්ද? එහෙන් දැකපු තැනයි සිතින් දකින තැනයි වෙනස මොකක්ද? චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුබයං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. දැන් අපට ඇහැට ගැටෙන වෙලාවේ යම් සංයෝජනයක් කැමැත්ත හෝ අකමැත්ත, ලෝභය හෝ ද්වේෂය උපන්න නම් ඒකම අඩුවක් නැතුව ඔය සිතින් දකින තැනක් ඒ විදිහෙම පහළ වෙනවා. එහෙනම් දැන් අපට අනුමාන නුවණක්, අනුමාන ඥානයක් තියෙනවා. ඇහැට රූප ගැටෙනවා කියන වෙලාවේදී සිතේම උපන් ඡායාව වෙන්නේ නැති දකින්න ඇත්තේ. බුදුහාමුදුරන් දේශනාව හරි ඇති. තාම හරි නෑ, හරි ඇති. ඒ වෙලාවේදීත් මේ වගේම සංඥාවක් දිහා බලාගෙන වෙන්නේ නැති වතාවත කියලා කල්පනා කරන්නේ නැත්තේ. වටාපත දැක්ක කියන තැනට එන්නේ නැති මේක දැකලා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන් ඉගැන්වීම යම් සත්‍යයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් මේ ගැන තවදුරටත් හිතන්න ඕන, විමසන්න ඕන. දුත්තේ දුත්ත මත්තම් දැකීම දැකීමකින් අවසන් වෙනවලු. මොකද්ද දැකීම දැකීමකින් අවසන් වෙනවා කියන්නේ? දැන් අපි දකින්නේ රූපයයි, විඳින්නේ රූපයයි, හඳුනන්නේ රූපයයි, කල්පනා කරන්නේ රූපයයි කියන අදහස ඇති කරගන්නේ රූප සංඥාවක් ඇති තැන, සිතේම උපන් සිතුවිලි ඇති තැන. රූපයක් දැකලා නැහැ, රූපයක් හමුවෙලා නැහැ, රූපයක් විඳින්න, රූපයක් හඳුනන්න, රූපයක් ගැන කල්පනා කරන්න ඉඩක් ලැබිලා නැහැ. සිතේ පොපන් සිතුවිලි ටික ඇති තැනයි රූපයක් කියන අදහස උපදවාගෙන තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හැමදාම දවසකට කීප වතාවක් කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩිය ළඟට ගියාම ඔබට යමක් පේනවා. මුහුණ බලන කණ්ණාඩිය ළඟට ගියාම යමක් පේනවා. දැන් බලන්න පේන්නේ රූපේද කියලා? බොහොම පුරුදු අත්දැකීමක් නේ. පෙනෙන්නේ රූපයද? කණ්ණාඩියේ පෙනෙන දේ රූපයද? පෙනෙන දේ රූපේ නම් ඒකෙත් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටට මිදුළු වකු ගඩුවක් මා දලබු පෙන අලුලේ සරවසෙන් සොටු සවිඥානක භවකින් යුක්තව තියෙන්න ඕන. එහෙම බවක් තියෙනවද පෙනෙන දේ? නෑ. කියදලා වෙලාව කීයද? හොඳයි. ප්‍රතිබිම්බය දිහා බලලා හඳුනගන්න බලන්න අපට ප්‍රතිබිම්බයක් පේන්නේ රූපයයි කියලා හඳුනගන්න බවට යනවා. මෙබඳු වරදක් අනුමාන දැනුමක් තුල හඳුනගත්තොත් ඇතුළත සිදුවීම හඳුනගන්න පුළුවන් වේ. අපි ඒ ගැන පසුව කතා කරමු. මේ ගැන තවදුරටත් හිතන්න, විමසන්න, ඒ සඳහා කරුණු සොයන්න, විමසන්න, නුවණින් විතර්ක කරන්නට ඔබට මේ මොහොතේ පටන් ශ්‍රද්ධාව, නුවණ, වීරිය පහළ වේවා, සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.